දැන් ඒ වගේ මට්ටමක කෙනෙකුට මොකක් හරි උපක්‍රමයකින් හිතට වදින විදිහට කිව්වොත් ඒක ගැඹුරටම වදිනවා. ඒ බුදුහාමුදුරන්ට ඒ නුවණ තිබුණාද? කෙනෙක්ගේ හිත බලලා මේ විදිහට කිව්වොත් මේක මෙයාට කෙලින්ම අවබෝධ වෙනවා කියලා දකින්න. එතකොට ඒකට අවශ්‍ය උපදේශ තමයි දුන්නේ. දැන් ඒකේ අනිත් පැත්ත බලන්නකො. කිසා ගෞතමියට එක සැරේ බණ කිව්වේ නෑනේ. මල දරුවා අරන් ආවහම පොඩි උපක්‍රමයක් දැම්මා නේද? රබයට ටිකක් හොයාගෙන එන්න කියලා රවුමක් කියවුවා. ඒක ගිහින් එනකොට දැන් අර එයාගේ හිත බණ අහන්න මට්ටමකට සකස් වෙනවා. එතකොට තමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒක එක චරිතානුව එහෙම වෙනස්සක් තියෙනවා. එක එක සිද්ධිය. පෙර කුසලුත් තියනවා. පෙර කුසල් වලට වඩා ඉතින් මේ ජීවිතේ කරන කියන දේවල් දැන් ඒ පෙර කුසල් වලින් අපිට හම්බ වෙන්න ඕන ටික ලැබිලා ඉවරයි. මනුෂ්‍ය ජීවිතයයි නුවණ. ওই ටික තමයි ඊළඟට දහම අහන්න ලැබීමයි. ওই තුනම පෙර කුසල් වලින්. ඔබට කියනවා ක්ෂණ සම්පatti කියලා. එතනින් එහාට තියෙන්නේ තමන්ගේ උත්සාහයයි වීරියයි අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. මේ අනුවණින් විමසන්න ඕන. ඈ සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ අවශ්‍යයි. එතනින් එහාට හිත දිනු වෙන මූලිකව. හරි. ඒතර විරිය කියන එක ප්‍රධාන දෙයක්. වීරිය වීරිය විතරක් මදි ඉතින් ප්‍රඥාවත් තෝරන නුවණින් දකින්න ඕන මේ මොනවද ඇයි මේව කරන්නේ මේව කළොත් අවබෝධයක් එයිද දැන් බාහිය දාරු චීරිය බණ අහන්න කලින් මොන වගේ කෙනෙක්ද අෂ්ඨ සමාපatti ගාති ධ්‍යාන අටම වඩපු කෙනෙක්. අහලා තියෙනවද? ධ්‍යාන අටම වඩලා එයා රහත් කියලා හිතාගෙන හිටියේ. නේද? එහෙම කෙනෙකුටයි මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ නිකං පාර යන කෙනෙකුට නෙවෙයි. හිත බොහොම සමාධි මට්ටමින් උඩම හිටිය කෙනෙක්. ඒතරේ සමාධිමත් හිත උදව් වෙනවා. ධර්මය දකින්න. ඒ කියන්නේ නීවරණ යටපත් වුණ හිතක් සමාධි හිතක් කියන්නේ. හරි. කෙලෙස් බොහොම දුර්වලයි යටපත් වෙලා. එහෙම හිතකට ධර්මය දකින්න පහසු. ඔව්. දැන් ඕක නුවණින් බැලුවොත් පේනවා දැන් මේ කාලේ තපස් රැක්කේ ගිහි ජීවිතේ අතහැරලා ගියා. ඒ වැරදි දෘෂ්ටි වල ඉන්න පුළුවන්. ජටිල යොගන්නකො. ඒගොල්ලෝ වෙනම ඒ තාපසාරාමයක හිටියේ. නේද? හිටියේ මොනවාද මේ සමත භාවනා කර කර සමාධි වැඩ ඉර්ධි බල ලැබපු අය හිටියා. කවුද නදී කාශ්‍යප නේද? මහා ඉර්ධි තිබුණේ නාගේක් තියාගෙන. නිකන් නෙවෙයි. ඌව දමණය කරගෙන නේද? ඒ හැමෝටම එක එක ශක්තියින් තිබුණා. ඒ කියන්නේ මුඛා සමාධි ධානය වඩපු අය. ඒගොල්ලෝ තමයි ධර්මයක් අහපු ගමන් ඒක අවබෝධ කරගන්නේ. අතුව මේ කෙලස්පරව එහෙම ඉන්න පිරිස් නෙමෙයි අර ඒවා යටපත් වුණ පිරිස්. ඒ පැත්තත් ටිකක් නුවණින් හිතන්න ඕන. ඒකේ අනිත් පැත්ත තමයි දැන් ඒගොල්ලන්ට දහමක් ඇහුම් නැත්නම් අවබෝධ වෙන්නේ නැහැ. ඒකෙන් තේරුම් ගන්න ඕන සමාධියෙන් විතරක් මාර්ගඵල ලැබෙන්නේ. හැබැයි ඒකෙන් සමාධිය අහක දාන්න බෑ. කෙලින්ම කියලා තියෙනවා ඒ සූත්‍ර තියෙනවා අවිද්‍යාවට හේතු වෙන්නේ පංච නීවරණ කියලා. නීවරණට යටපත් වෙන තරමට තමයි අවිද්‍යාව දුරු කරගන්න පුළුවන්. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසික සම්මා දිට්ඨියට එන්න. සම්මා දිට්ඨිය කියන්නේ මාර්ගය නෙමෙයි මාර්ගේ පටන් ගන්න තැන. සම්මා දිට්ඨිය සම්මා සංකප්ප. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නෙ ලෝකෝත්තර මාර්ගයේ පටන් ගන්නෙ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කරගන්න අනිවාර්යෙන් බුදුදහම අහන්න ඕන. ඒකයි කිව්වේ ඒක නැත්තම් සෝවන් වෙන්න බෑ. ඒක එක එක්කෙනාගේ චරිත ලක්ෂණ විදිහට වෙනස්. බොහොම කෙලෙස් වැඩි කෙනෙකුට ওই ධර්මය ඇහුගට සම්මාදිට්ඨිය එන්නේ නැහැ කියලා බලන්නකෝ දැන් ඔයගොල්ලන්ගේ යාළුවෝ ඇතින්. එන්න භාවනා කරන්න කිව්වට එනවද පැත්ත බලලා? ඒ කෙලෙස් වැඩි වුණාම ධර්මය ඇහුනට වැඩක් නැහැ. නේද? ඔබ කීයෙන් කී දෙනාද මේ ඒවා හොයාගෙන එන්නේ අහන්නේ. වැඩි පිරිසක් ඉන්නේ කෙලෙස් ගොඩක. හරි. දැන් ධර්මය අහන්න ඕන අනිවාර්යයි. බුදුදහමක් ඇහුවේ නැත්නම් සම්මාදිට්ඨිය ඇති කරගන්න බෑ. දැන් අපි මේ ටික කතා කරමු. සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. හැබැයි සම්මාදිට්ඨිය කියන එක ඇති වෙන්න ධර්මය තේරුම් ගන්න ඕනේ. ධර්මය තේරුම් ගන්නෑ නීවරණ බලවත්. නහගෙන ඉන්න හැදුවට හිත දරින් දරයි දුවනවා. අපිට gedara මතක් වෙන්න පුළුවන්. අර හිමිව මතක අරෝ මෙව මතක් වෙන්න පුළුවන්. ඒ හිතේ කලබල ස්වභාවයෙන් ධර්මය ඇහුවට අර ගැඹුරට තේරුම් යෑම අඩු. සංසුම් මනසකින් තමන්ට නීවරණ යටපත් කරගත්තු මනසකින් අහන්න පුළුවන් නම් ඒක ධර්මය අවබෝධයට නෙමෙයි ඕන දෙයකට හොඳයි කියලා වෙනමම සූත්‍රකුත් බුදුහාමුදුරුවෝ දේශනා කළා පංච නීවරණ සූත්‍රය කියලා. බමුණෙක් එක සැරයක් ඇවිල්ලා අහනවා මේ අපි මේ මොනවාද වේද ග්‍රන්ථ බොහොම පාඩම් කරනවා. සමහර පාඩම් කරන වෙලාවට මතක හිටිනවා සමහර වෙලාවට මතක හිටින්නේ නැහැ කියලා. ඇයි ඒකට හේතුව? ඒක බොහොම විස්තර ඇතුව කියනවා. අන්තිමට කියන්නේ මේ නීවරණ බලවත් වෙලාවට කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ. නීවරණ යටපත් වෙලා නම් හොඳට ධාරණේ වෙනවා හිතේ හිටි. ඒ වෙනමම සූත්‍රයක් තියෙනවා පංච නීවරණ සූත්‍රය. අපිට හුඟක් තැන් දකින්න පුළුවන් සූත්‍ර 70කට වඩා පෙන්වන්න පුළුවන් මේ මහණෙනි සමාධිය වඩව මහණෙනි සමාධිය වඩව කියපු. I think වැඩක් නැත්තම් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරන්නේ නැහැ. හැබැයි ඒක සමහර කෙනෙකුට එහෙම අවශ්‍ය නැහැ. දැන් සරියුත් සාමුදුරන්ට උපතිස්ස නේද? ඒ ධම්මා හේතු උපපව තේ සං හේතුන් තථාගතෝ ආහ කියලා අහනකොටම සෝවන්නේ. එහෙම චරිතය ඉන්නවා. ඒ හැමෝටම ඕන කියන එක නෙමෙයි. හැබැයි වැඩි හරියකට ඕන. කෙලස් ගොඩේ ඉන්නේ. ප්‍රඥාව බලවත් ඒ වගේම කෙලෙස් තුනී වෙන්න ඕන ඒ වෙලාවට. ප්‍රඥාවෙන්ම කෙලෙස් තුනී වෙනවා. එහෙම එකකුත් තියෙනවා. ප්‍රඥාව ගැඹුරට වැඩුණොත් එතනින්ම අර තියෙන දර්ශන පහතබ්බා කියලා දර්ශනයෙන්ම පහ වෙන කෙලෙස් තියෙනවා. දැකීම තුල. අවබෝධය තුල. ඒකෙන් මෙන සීලය තියෙනවා. ඒකෙන් මෙන සමාධිය තියෙනවා. ඉතුරු වැඩත් කරනවා නේද? ඒවා ඉතේ ඕක අපි පොතේ තියෙන දැනුමට වඩා ප්‍රායෝගිකව බලන්නකෝ. තරහ ගිය වෙලාවක බණක් ඇහුගට උත අහන්න පුළුවන්ද? නැත්තම් ලොකු ලෝභ ගතියත් අද දුපක් තියෙන වෙලාවක බණක් ඇහුවොත් අමාරුයිනේ නේද? හිතට යන අඩුයිනේ. ඒක තමයි ප්‍රායෝගික මට්ටම. සමාධිය වඩන්න මොකද වෙන්නේ? ඒ නිවර්ණ යටපත් වෙනවා. හොඳට අත්දකින්න පුළුවන් මේ නිකං බණක් අහනකොටයි සමාධියක ඉඳන් බණක් අහනකොටයි ලොකු වෙනසක්
තියෙනවා.
යොමුවීමනේ. ඔව් සරින් සරේ අරව මේවා මතක් වෙනවා. ඒ මතක් වෙන වෙලාවට අර කියපු ටික ගිහිල්ලා ඉවරයි. නේද? ඒ ටික හිතට වදින්නේ නැහැ. දැන් අපි බොහොම ටිකයි අහන්නේ. කියා දෙනේමයි.
ඔව්.
ඔව්. අනුගලෝ ඔය බණම ඕන තරම් අහලා ඇති. වෙයි තේරුම් යන්නේ නැහැ. දැන් මෙතන හොඳම උදාහරණේ මම මේ මෙතන අමුතු විදිහකට කළේ. මේ පිරිස දැන් මම කිව්වේ මාස කීයක්ද දැන්? පහක් විතර ගියාද? ඔව්. පළවෙනි මාසේ කිසිම ධර්මයක් කියා දුන්නේ නැහැ. තනි කර භාවනා කෙරේ. ඒ වෙනකොට හැමෝම වගේ පැය භාගයකට වඩා ඉන්න හදාගත්තා. ඊට පස්සේ තමයි අපි ධර්මයේ කතා කරන්න ගත්තේ. දැන් මේ කියන ඒවා හොඳට තේරුම් ගන්න. කිව්වේ ඊට කලිනුත් ඔය අහලා තියෙනවා මේ අවබෝධයෙන් නැහැ. කොච්චර ඇහුවා. මතකෙත් නැහැ. ඉතින් ඔය අහත්ු තේරුම් යනවා එළියට ගියාම ඉවරයි. නේද? දැන් වෙනස පේනවනේ. ඔය ඕනතරම් එහෙම අපි අත්දැකලා තියෙනවා. මේ ඒ නිසා ඔය දෙක ඔබට කියන්නේ යුගනන්දව යනවා කියේ. සමාධිය අවශ්‍ය වෙලාවට සමාධි පැත්ත වඩන්න ඕන. විදර්ශනාව අවශ්‍ය වෙලාවට විදර්ශනාව වඩන්න ඕන. ඔකට අපේ පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ හොඳ උපමාවක් දෙනවා. ගින්නක් ගින්දර නිවිගෙන යනකොට කරන්න ඕන වැඩක් තියෙනවා. අපිට ගින්න අවශ්‍ය නැහැ. මොකද කරන්න ඕන? දර ටිකක් එහෙම වියදී ඒවා ටිකක් එකතු කරන්න ඕන. හරි? එතකොට ඒ වියලි දර දැම්මොත් තමයි ගින්න අවුලවා ගන්න පුළුවන්. දැන් ගින්න හොඳටම ඇවිලෙනකොට මේ ඒ ගින්නෙන්ම එක පැත්තකින් තමන්වත් විනාශ කරන්න පුළුවන්. මේ එතකොට අර වියලි දර හොහොවා ඉන්න ඕනේ නැහැ. අන් ගින්න තියෙනවා. නේද? ඒක ප්‍රයෝජනේ ගන්න පුළුවන්. හරි? එතකොට දැන් විදර්ශනය කරගෙන යනකොට විතරම හොඳට යොමු කරන්න පුළුවන් වුණාම විදර්ශනේ වඩන්න ඕනේ. කොහොම කරගෙන යනකොට වෙලාවක් එනවා ඔබ හිත දුවන්න ගන්න. මේක කරගෙන යන්න බෑ. ඒ වෙලාවට ආයේ සමාධිය ටිකක් වඩන්න ඕනේ. මොකද විදර්ශනෙන් අපේ හිත විසිරෙනවා. විතක්ක වැඩි. හරි. එතකොට ඒකේ කලබල ගතිය වැඩි වෙනකොට අනිත් පැත්තෙන් පොඩ්ඩක් සංසුන් කරගන්න ඕනේ. සමාධි පැත්ත හදාගන්න. සමාධිය අවශ්‍යතාවය පේනවා. මොකද විදර්ශනේ කරන්න හැදුවට බෑ. හිතේ අර සංසුන් ගතිය වැඩි. එතකොට සමාධි පැත්ත ටිකක් වඩා ගන්න ඕනේ. සමාධිය වැඩෙනකොට ආයෙ හිත සංසුන් වෙනවා. එතකොට ආයෙ විදර්ශනේ පටන් ගන්නවා. මම ඔය දෙක එකකට එකක් උපකාරී වෙන ගතියක් තියෙනවා. හරි. ඉතින් හොඳම වැඩේ ඒ කියන්නේ මේකම හරියනවා කියලා වෙනම කියන්න බෑ. තමන් කරනකොට පේනවා. ඒ වේ දෙකම උපකාරී වෙනවා කියන එක තේරුම් ගන්නවා. කරන්න ඕන විදර්ශනය තමයි. ඒක කරන්න ගියට කරන්න බෑ නේද? සිහිය පිහිටනවා කියලා පිහිටන්න ගියාට කොච්චර වෙලා පිහිටන්න පුළුවන්ද? ඒ ටිකක් වෙලා යනකොට දන්නේම නැහැ මොන සිහියද? දැන් දවසේම සිහිය පිහිටන්න පුළුවන් නම් බොහොම හොඳයි. හැබැයි ඔබ කරන්න පුළුවන් වැඩක්. ආයතික කරන්න ගියාම පේනවා ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ නොකර ඉන්න කියනවා නෙවෙයි, කරන්න උත්සාහ කරන්න ඕන. ඒකට ඒක බැරි හේතුව පේනවා. මේ සමාධිය ටිකක් තිබුණා නම් මේක වඩා පහසුයි. ඊළාට සමාධිය ටිකක් වඩාගෙන ආයි මේ කරන්න ගියම් පේනවා වෙනස. හරි. ඒකට ඒ සතිය සමාධිය දෙකම අවශ්‍යයි. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා සති සමාධි. මේ දෙක විතරනේ ප්‍රඥාවත් ඕන. ධාවනතුව සතිය සමාධිය වැඩුවට ඒකෙනුත් අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රඥාව වඩා ගන්න දහම විමසන්න. හරි. ඉතින් ඕක දැන් මෙහෙමයි. එක එක්කෙනාගේ චරිත ලක්ෂණ අනුව දැන් අනිත් ඒවා සමහර විට සසර පුරුදු තියෙන්න පුළුවන්. එතකොට එයාට අඩු එක වැඩෙනකොට තමයි එයාට හිතෙන්නේ ආ දැන් තමයි මාර්ගය වැඩෙන්නේ කියලා. එක එක එක්කෙනාට වෙනස් වෙනවා. එතකොට මේ තමන්ගේ අත්දැකීම අනුව සමහර විට කියා දෙනකොට ඒ මට්ටම විතරයි කියා දෙන්නේ. ඒක තව චරිතයකට ඒක ගැලපෙන්න පුළුවන්. සමහර විට ප්‍රඥා මට්ටම වෙනස් වුණාම අරක නොගැලපෙන්න පුළුවන්. ඒ කියන ඒවා වැරදි කියන එක නෙවෙයි. හැබැයි අත්දැකීම් වෙනකොට ඊට වඩා දේවල් තියෙනවා මෙහෙම. බුදුනුවණට පේනවා. ඉතින් අද කාලේ මේ වගේ බලලා නිමේනේ උපදෙස් දෙන්නේ. නේද? එතකොට මේ ඒ තම තමන්ගේ අත්දැකීම් අනුව තමයි ගොඩාක් වෙලාවට උපදෙස් දෙන්නේ. අපි දක්ෂ වෙන්න ඕන ප්‍රඥාවෙන් ඒවා විමසන්න. තමන්ට ඒ ක්‍රමේ හරියනවා නම් ගැටලුවක් නැහැ. කරගෙන යන්න. හැබැයි ඒකෙන් හිත වැඩෙන්නේ නැහැ කියලා පේනවනම් ආයේ නුවණින් බලන්න ඕන. මෙතන මොකක්ද අඩුවක් තියෙනවා. ඒ සමහර ක්‍රම වලින් ටිකක් දුරට ගිහිල්ලා ආයේ හිර වෙනවා. එතනින් එහාට යෑමක් නැහැ. එතකොට ඔන්න නුවණ බලන්න ඕන. ඒකට අපිට ධර්මය නිතරම උදව් වෙනවා. එතකොට අර කියන කතා ඔක්කොම හරි. සද්ධර්ම ශ්‍රවණය නේද? යෝනිසෝ මනසිකාරය. ඔවා තියෙනවා. කල්‍යාණ මිත්‍ර සේවනයේ නැති වුණොත් සද්ධර්මය ඇහෙන්නේ. සද්ධර්මය ඇහුන් නැත්නම් යෝනිසෝ මනසිකාරය කරන්න බෑ. ඔය ටික නැත්නම් යෝනිසෝ මනසිකාරය යොදන එකම තමයි ධම්මහලු ධම්ම ප්‍රතිපදාව වෙන්නේ. ඔවා එකකට එකක් සම්බන්ධයි. ඉතින් අපිට සද්ධර්මයේ ශ්‍රවණය වුණත් නුවණ යදුන් නැත්නම් ඒක වැටහෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් ඒක දකින්න පුළුවන්කමක් තියෙනවා. අන්ට තියෙන ප්‍රඥාවෙන් හරි ඒක විමසන්න ඕන. හරි. නැත්නම් වෙන්නේ සද්ධර්මය මොකද්ද අධර්මය මොකද්ද කියලා වෙන් කරගන්නවත් Tamanට බෑ. එහෙන් මෙහෙන් ඇහෙනකොට මේක හරිද මේක හරිද මේක හරිද කියලා ලොකු පටලැවිල්ලක් එනවා. හැමෝම මේ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේකයි කියලා. කහාමුදුරු කෙනෙක්වත් කියන්නේ මේ බුද්ධ දේශනාව නෙවෙයි කියලා කියන්නේ. ඒ උතන ලොකු ගැටලුවකට පත් වෙනවා. ඒ හැමෝම ඉතින් අර ත්‍රිපිටකෙනුත් එහෙම මෙහෙම අරගෙන පෙන්නනවා මේක මෙතන තියෙනවා එහෙම කියන්නේ. ඉතින් විශේෂයෙන් අද කාලේ අපිට අහන්න ලැබෙනවා ගොඩාක් වැරදියට විස්තර කරන ක්‍රම ගොඩාක් තියෙනවා. ඒක ලොකු නුවණක් තිබුණ නැත්නම් ඒවට අහු වෙනවා ඇත්තටම. අහන්න ලැබෙන ත්‍රිලක්ෂණයේ හිටන් වෙනස් කරලා කියන දේශනා ගොඩාක් අහන්න ලැබෙනවා. ඉතින් ඒගොල්ලෝ හරි චතුරව දක්ෂව කතා කරන සූත්‍ර වලට සම්බන්ධ කර කර මම ලොකු නුවණකින් මේවා බැලුවේ නැත්නම් ධර්මයට ගලපලා බැලුවේ නැත්නම් අහුවෙනවා. හරි පරිස්සම් වෙන්න වෙලා තියෙනවා මේ ධර්මයේ හොයද්දී. ඒ හින්දා තමයි මේ සම්මා දිට්ඨිය කියන එක. සම්මා දිට්ඨිය දෙකක් තියෙනවා නේද? ලෞකික සම්මා දිට්ඨියයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. අපි මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන විශේෂයෙන් පරිස්සම් වෙන්න. ධර්මයට ගැලපෙන්නම ඕන. සම්මාදිට්ඨි සූත්‍රයේදී එක එක ආකාරයට කියන මේකෙනුත් සම්මාදිට්ඨිය ගන්න පුළුවන් මේකෙනුත් සම්මාදිට්ඨිය ගන්න පුළුවන් නේද? අපි මූලිකව දන්නවා චතුරාර්ය සත්‍ය දැන ගැනීමෙන් සම්මාදිට්ඨිය ඇති කරන්න පුළුවන්. දුකට හේතුව සමුදය, දුක්ඛ නිරෝධය, මාර්ගය. ඔය පිළිබඳ අවබෝධයෙන් කෙනෙකුට හැකියාව තියෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න. හරි. හැබැයි ඕක කිව්වට ඉතින් ඕක කොච්චර අවබෝධ වෙලාද කියන එක මැනගන්න ටිකක් අමාරුයි. ඒක බැලුවම නොදන්න කෙනෙක් නෑ. චතුරාර්ය සත්‍ය මොකක්ද ඇහුවොත් පොඩි ළමෙක් උනත් තියෙනවා ඔය හතර. නේද? තව ඕනම් විස්තර කරයි දුක්ඛ සමුදය කියන්නේ තණ්හාව. තව තව වචන ටිකකුත් දාලා කියයි නේද? වැඩේ තියෙන්නේ සම්මා දිට්ඨියවද නැද්ද කියලා කොහොමද හොයාගන්නේ? ඒකට උදව් වෙනවා අනිත් සම්මා දිට්ඨිය ගැන කියන තැන. එන්න මේ ආකාරයට සම්මා දිට්ඨිය. එක තැනක කියනවා ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? අන්න එයාට මාර්ගය පේනවා. ඒ ගැන අවබෝධයෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. නැත්තම් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔය තුලිනුත් සම්මා දිට්ඨිය ඇති කරන්න පුළුවන්. හ්ම්. එහෙනම් නැත්තම් ආයතන, සලායතන කියන්නේ මොනවද? සලායතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අන්න ඔය තුලිනුත් පුළුවන් සම්මා දිට්ඨිය ඇති කරන්න. එකකින් සම්මාදිට්ඨිය ඇති වුණොත් ඔය අනිත් ඔක්කොම විස්තර කරන්න පුළුවන් වෙනවා. ඒ ඔක්කොටම ගැළපෙනවා. හරි. එහෙමයි ඒක. ඒ කියන්නේ ටෙස්ට් කරගන්න එක විදිහක්. දැන් අපිට දැන් හිතුණාට මම දුක දන්නවා, සමුදය දන්නවා, නිරෝධය දන්නවා, මාර්ගය දන්නවා. ඒ හින්දා සම්මාදිට්ඨියේ තමයි ඉන්නේ කියලා හිතුවට මදිනේ. නේද? ඇත්තටම සම්මාදිට්ඨිය ඇවිල්ලාද කියලා බලද්දී බලන්න ඕන දැන් අනික් කියන එකට ගැලපෙනවා. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන එක පැහැදිලිද? අවබෝධයක් තියෙනවා. ඔක එක තැන්වලට දානවා. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද කියන එක ඒක පැහැදිලි කරන්න පුළුවන්. තමන්ට ඒක පැහැදිලි බලන්න වෙනව නේද? දැන් සම්මා දිට්ඨියට ආවද කියලා බලන්න හොඳ විදිහක් ඒ සම්මා දිට්ඨි සූත්‍රය කියනවා. නැත්නම් සම්මා දිට්ඨිය විස්තර කරන ඉතින් තැන්වල තියෙනවා. එතකොට උත්ෙන්දි තමයි අපිට ඕන වෙන්නේ මේ ධර්මය දැන් නුවණින් විමසන්න ඕන වෙනවා. විශේෂයෙන් දැන් ලෝකෙන් එතර වෙන්න නම් දකින්නම ඕන දෙයක් ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? අපි ලෝකේ කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? මට පිටේ තියෙන ඔක්කොම ලෝකේ. දැන් බුදුහාමුදුරුව ලෝකේ දකින්න කිව්වේ බාහිරෙන්ද තමන් තුලින්? තමන් තුලින්. නේද? අපි හිතන ලෝකේ බුදුහාමුදුරුව කියන ලෝකේ ලෝක දෙකක්ද නැත්නම් එකක්ද? සම්මා දිට්ඨිය එනකන් ඕක දෙකක්. සම්මා දිට්ඨිය ආපු කෙනාට ඔය දෙක එකක් වෙනවා. ලෝකෙට අයිති දැක්මේදී ලෝකෙ තියෙන්නේ එළිය. නේද? ඒක කියන්න ධර්මයක් දැනගන්න අහන්න ඕනේ. ලෝකේ තියෙන්නේ බාහිරේ නේද? ඇහැට පේන ඔක්කොම ලෝකෙට අයිති. කනට ඇහෙන ඔක්කොම ලෝකෙට අයිති. ගඳ සුවඳ සීරම ලෝකෙට අයිති. නේද? රස සීරම ලෝකෙට අයිති. ස්පර්ශයෙන් දැනගන්න සීරම, කාය ස්පර්ශයෙන් දැනගන්න සීරම ලෝකෙට අයිති. නේද? හිතෙන් හිතන ඒවත් ඉතින් ලෝකෙට අයිති දේවල්ම තමයි අපි හිතන්නේ. ඒතර මේ ආයතන හයෙන් හදපු ලෝකයක් අපිට තියෙනවා. ආයතන හය නිසා දැනගත්තු ලෝකය. එහෙන් දැකලා දැනගන්නවා නේද ලෝකෙ ගැන? කණෙන් අහලා දැනගන්න. වෙන දැනගන්න විදිහක් තියෙනවද ලෝකෙ ගැන? ආයතන හයෙන් ඇරෙන්න වෙන විදිහක් තියනවද ලෝකෙ ගැන දැනගන්න? නැහැ. ආයතන හයෙන්මයි මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. නේද? කොමේ හැකනනාසේ දිව ශරීරයට ආරමුණු වෙන්න ඕනේ. එහෙම නැත්නම් හිතට හිතෙන්න ඕනේ. හිත දැනගන්න. ඔය ටිකට අමතරව දැනගන්න විදිහක් නැහැ. තක පැහැදිලි කරන සියල්ල සූත්‍රය කියලා එකක් තියෙනවා. සියල්ල කියන්නේ මෙච්චරයි. සියල්ල ඔක්කොම. ආයතනයි. ඊට වඩා දෙයක් නැහැ. ආයතනයෙන් දැනගත්තු දෙයක් තමයි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ. දැනගන්න ගතියට මොකද්ද කියන්නේ? පාලියෙන් දැනගන්න ස්වභාවය. විඥානය. විඥානය කියන්නේ දැනගන්න ස්වභාවය. ඇහැ නිසා දැනගත්තා නම් ඒකට කියනවා චක්කු විඤ්ඤාණය. කන නිසා දැනගත්තා නම් සෝත විඤ්ඤාණය. නාසය නිසා දැනගත්තුනා නම් ගහන විඤ්ඤාණය. දිව නිසා නම් ජීවහා විඤ්ඤාණය. කය නිසා නම් දැනගන්නේ කාය විඤ්ඤාණය. මනස නිසා නම් මනෝ විඤ්ඤාණය. මේ දැනගන්නේ මොකක් හින්දාද කියන එක අනුව නම වෙනස් වෙනවා. මොන ආයතනේ උදව් කරගෙනද දැනුවත් වෙන්නේ. ඔయిత අමතර විඥානයක් තියනවද කොහේ හරි? මොනින් හිතන්න ඕන? ඔయిత අමතර විඥානයක් නැහැ. හය ආකාරය. ආකාර කියන්නේ මොන ආයතනේ නිසාද දැනුවත් වෙන්නේ? නාම හරි දැනගත්තා නම් ඔය විඥානිකෙන් තමයි දැනගන්නේ නේද? හිතනේ දැනගන්නේ. ඉතින් හිතක් පහළ වෙන්න නම් ආයතනයක් ඕන. මේ පැහැදිලි නේද? හිතක් පහළ වෙන්න නම් ආයතනයක් වැඩ කරන්නම ඕන. පැහැදිලි නැත්නම් එහෙම අහන්න. විඥානයක් පහළ වෙන්නේ ආයතනයක් ඇසුරු කරගෙනමයි. විඥාණයට නිකන් ඉන්නත් බෑ. අනිත් ඒවා නැතුව එහෙම හටගන්නෙත් නෑ, පවතින්නෙත් නෑ. විඥානයක් ගැන කතා කරන්නත් බෑ. හරි? එතන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. හරි? අසත් රූපය නිසා විඥාණය හටගන්නවා. පහළ වෙනවා. ඊළඟට අපි බලන්න ඕන ඔය දැන් විඤ්ඤාණය බුදුහාමුදුරුවෝ මොකද්ද විඤ්ඤාණයට උපමා කරන්නේ? මායාකාරී. විඤ්ඤාණයට උපමා කරනවා මායාකාරය කියලා. විඤ්ඤාණය මායාකාරී කියන්නේ. දැන් අපි මොනවා හරි දැනගත්තා නම් දැනගන්නෙත් විඤ්ඤාණය. නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මායාව මායාකාරී කියලා. එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා. දැන් දැනගත්තු දේවල් විඥාණය නිසා නම් දැනගත්තේ. බුදුහාමුදුරුව ඇත්ත ඇති හැටියට දැකලා නේද? සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කරන්න මේ නිකන් නෙමෙයි. විඥාණය කියන්නේ මායාකාරී කියලා විශ්වාස කරන්න එපා. මැජික් කාරී. කොට අපි මෙච්චර කල් දැනගෙන තියෙන දේවල් මේ මායාකාරයේ මවපු දේවල්. දැන් එතකොට මේ ලෝකය කියන එක නැද්ද එතකොට? අපි ලෝකේ ගැන දැනගෙන තියෙන්නේ නේද? ඇහෙන් දැකලා දැනගෙන තියෙනවා, කනෙන් අහලා දැනගෙන තියෙනවා, නාසයෙන් දැනගෙන තියෙනවා. නේද? අරෝ මේවා කට්ටිය ඉන්නවා කියලා දැනගෙන තියෙනවා. මිනිස්සු ඉන්නවා, සත්තු ඉන්නවා, ගස් ගල් තියෙනවා, ඉරහඳ තාරකා තියෙනවා, ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා. ඒවා බොරුද? විතර හොයන්න වෙනවා කොයි විඥානේද ඇත්ත කියන්නේ. ඇහෙන් පහළ වෙන විඥානේ ඇත්ත කියනවාද? කන නිසා පහළ වෙන විඥානේ ඇත්ත කියනවාද? නේද? එහෙනම් කොහොමද ඇත්ත දැනගන්නේ? ඇහැ නිසා පහළ වෙන විඥානේ ඇත්ත කියනවාද කියලා හොයන්න ඕන. චක්කු විඥානේ. දැන් ඇහෙන් දකිනවා කියන්නේ මොකද්ද? ඇහැ වැඩ කරන හැටි දැන් දන්නවනේ නේද? ඇහේ තියෙනවා මේ කාචයක් තියෙනවා, ලෙන්ස් එකක් තියෙනවා නේද? ඕකෙන් මොකද්ද කරන්නේ? රූපයක් ප්‍රතිබිම්බයක් හදලා දෙනවා ඇහැ ඇතුළ. ඕක නේද අපි දකින්නේ? එහෙන් දකින්නවා කියලා දකින්නේ ඕක නේද? දැන් ඕක හැදුන්නේ නැත්නම් දකින්න බෑ නේද? කාචයේ ඔය සුද આવුත් එහෙම දැකලා ඉවරයි. නේද? ඇයි ප්‍රතිබිම්බය හැදෙන්නේ? නේද? වැහිලා ගියොත් එහෙම දකින්න විදිහක් නැහැ. ඒ කියන්නේ මේ ඇහැ නිසා හදලා දෙන ප්‍රතිබිම්බයමයි දැකලා තියෙන්නේ. නේද? එළියේ තියෙන දෙයක් දකින්නවා කියලා හිතුවට දැකලා තියෙන්නේ ඇහැ හදලා දීපු සටහනක් නේද? විඥාණයට අරමුණු වෙන්නේ ওই සටහන. විඥාණයට බෑ ඇහැ පැත්තක තියලා එළියට ගිහින් බලලා ඇවිල්ලා කියන්න අපිට අන්න එළියේ මේවා තියෙනවා, මේවා තියෙනවා, මේ පාට තියෙනවා. එහෙම බෑ නේද? ඇහෙන් හදලා දෙන මේ වර්ණ සතහනමයි විඥාණය දැනගන්නේ. ඇහැ නැත්තම් විඥාණයට, දැන් මේ චක්කු විඥාණය ගැන කියන්නේ. චක්කු විඥාණයට වෙන දෙයක් දැනගන්න බෑ ඇහෙන් මේක හදලා දුන්නේ නැත්තම්. එහෙනම් තමයි අපි පේන්නේ නැති වෙනකොට කණ්ණාඩි දානවා, හැට බෙහෙත් කරනවා, අරව මේවා කරනවා නේ. ඇහැ එළියේ තියෙන දේ පෙනුනා නම් ඒවා කරන්න ඕනේ. එකකට ඇහෙන් හදලා දෙන දේ තමයි දැකලා තියෙන්නේ. දැන් ඇහැට හදලා දෙන්න පුළුවන් මොනවද? වර්ණ සටහනක් විතරයි නේද? වර්ණවලට අදාළ සටහන ප්‍රතිබිම්බයක් විතරයි හදලා දෙන්න පුළුවන්. එතකොට ඇහැ නිසා ඇති වෙන හිතට දැනගන්න පුළුවන් ওই ප්‍රතිබිම්බේ විතරයි නේද? බාහිර දෙයක් දැනගන්න පුළුවන්ද? හරිනම් බැරි වෙන්න ඕන. ඇහෙන් හදලා දෙන සටහන දැනගන්න විතරයි ඇහැ නිසා පහළ වෙන හිතට පුළුවන් වෙන්නේ. නෑ. ඒ වුණාට අපි ඇහැ භාවිතා කරන්නේ එහෙමද? මේ සටහන් ටිකක් දකින්නවා කියලාද පාවිච්චි කරන්නේ? එළියේ තියෙන අරවා මේවා, එළියේ තියෙන රූප දකින්නවා කියලා නේද අපි පාවිච්චි කරන්නේ? එතන මුලාවකට අහු වෙලා නැද්ද? විඥානේ දැකලා තියෙන්නේ ඇහැ හදලා දීපු එක. විඥානේ අපිට කියලා තියෙන්නේ එළියේ තියෙන දේ දැක්කා කියලා. පේනවද දැන් මායාකාරයගේ තරම? එයාට පුළුවන් ඇහැ හදලා දෙන දේ දකින්න. අපට පෙන්වන්නේ එළියේ තියෙන දේ දැක්කා. හරි. දැන් ඇහැ කියන්නේ නිකන් කැමරාවක් වගේ නේද? කැමරාවට පුළුවන් අර වර්ණ සටහනක් ගන්න විතරයි. එතකොට මේ ෆොටෝ එකක් අරන් දෙනවා වගේ වැඩක් නේද ඇහැ කරන්නේ? එතකොට හිත දැනගන්නේ ඔය ෆොටෝ එක නේද? එක මොහොතක ගත්තොත් සටහනක් හැදුනා, ඕක තමයි හිතට ආරම්භය. හරි. දැන් අපි ෆොටෝ එකක් දිහා බලාගෙන නැත්තම් චිත්‍රයක්, චිත්‍ර සටහනක් දිහා බලාගෙන මේ තියෙන්නේ එළියේ තියෙන දේවල්, එළියේ තියෙන දේවල් කියලා කියනවා නම් ඒක හරිද? හරිද? සමහර වෙලාවට වැරදි කියලා හිතෙන්නේ නැහැ. ඒ තරම් මායාකාරය දක්ෂ. අපි හැම මැජික් එකම මැජික් මවලා පෙන්නපු දෙයක් කියලා හිතෙන්නේ නැහැ. රැවටෙනවා සමහර ඒවට. මේ ඉතින් කියන මැජික් කාර්යය හරි දක්ෂයි කියලා. ඉතින් රැවටුණා කියලාත් දන්නවා ඇත්ත වගේත් පේනවා. කොහොමද රැවට්ටුවේ කියලා පේන්නේ. එතකොට කියනවා මැජික් කාර්යය හරි දක්ෂයි කියලා. විඥානයත් හරි දක්ෂ මැජික් කාර්යයක්. දැන් අපි චිත්‍රයක් දැක්කහම මම ගන්නෙ මෙතන තියෙන චිත්‍ර තමයි මෙතන මේ බිත්ති ඇඳලා තියෙනවා ඔයගලන්ට පේන්නේ මේ. මේ පැත්තෙත් ඇති මොනවා හරි මොනවා තියෙන්නේ. කන්දක්. මොනවාද මේ චිත්‍රේ තියෙන්නේ? අයිස් කන්දක් නේද? මම අපිට පේනවා අයිස් කන්ද. දැන් අපි චිත්‍රේ දැකලා හිතුවොත් එහෙම ඔතන තියෙන්නේ අයිස් කන්දක් කියලා. හරි. අයිස් කන්ද කියවහම නිකන් සීතල ගතියක් එහෙම දැනෙනවා නේද? ඈ? ගිහින් අල්ලලා බලුවොත් ඒ සීතල එතන තියෙනවද? නෑ. හේ. එතකොට අපේ ඇහැට පුළුවන් ඔය වගේ චිත්‍රයක් පෙන්වන්න විතරයි. නේද? ඇහැ කියන ඇහි තියෙනවා ඔය චක්කු ප්‍රසාදය කියලා තැනක්. එතන හැදෙනවා ප්‍රසාද රූපය කියලා සටහන. ප්‍රතිබිම්බය. ඒ සටහන ප්‍රසාද රූපේ චක්කු ප්‍රසාද රූපය තමයි විඥාණයට දකින්න පුළුවන්. හිතට දකින්න පුළුවන්. එතකොට ඔන්න දැන් චිත්‍රයක් දිහා බලලා කියනවා. ඔන්න එළියේ මොකද්ද තියෙනවා ඒකේ ගතිගුණ ටිකක් කියනවා ඒක. අයිස් කන්දක් තියෙනවා. ඔතන හරි සීතලයි කියලා කියනවා. ගිනි ගොඩක් දැක්කොත් එහෙම ඔතන හරි රස්නේ කියලා අනිත් පැත්තට කියනවා. දකින්නේ චිත්‍රය. දැන් එතකොට ඇහැ හදලා දෙන චිත්‍රෙ දිහා හිත බලලා මේ හිතේ ඇති වෙන චේතනා ගොඩක් නේද අපි දැනගන්න. ඒ ගැන එන අදහස් ටිකක් නේද? ඕක නේද එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්නේ. බලන්න දැන් පේනවාද ලෝකය තමන් තුලයි කිව්වේයි කියලා. මේ ඇහැ සකස් කරලා දෙන වර්ණ සටහන දැකලා හිතේ ඇති වෙනවා චේතනා ටිකක් අදහස් කරන. ඒ අදහස් අපි විශ්වාස කරනවා එළියේ තියෙනවා කියලා. හදන්නේ හිත ඇතුළ සකස් කරන්නේ. ඒකට කියනවා සංඛාර කියලා. සකස් කරන සංස්කාර. චේතනා සංස්කාර. මේ චේතනා තමයි සංකාර. මේ හදපු ටික. ඔව් සංස්කාර කිව්වත් සංකාර කිව්වත් එකමයි. මේ චේතනා ටික තමයි සංකාර වෙන්නේ. සකස් කරලා. සකස් කරලා නිකන් ඉන්නේ නැහැ. ওই ටික ගිහිල්ලා එළියෙන් තියෙනවා. කියන්නේ අපි විශ්වාස කරනවා මේවා තියෙන්නේ එළියේ කියලා, බාහිරේ කියලා. හරි. හදලා තියෙන්නේ හිත ඇතුලේ. අපි විශ්වාස කරන්නේ ඕවා තියෙන්නේ එළියේ කියලා. ඒතර එළියේ තියනවා කියලා විශ්වාස කරනකොට අර මැජික් කාර්යයට අහු වෙනවා. විඥානේ නෙවෙයි කියන්නේ. එයා බලනවා මෙතන තියෙන සටහන බලලා අපිට කතාවක් කියනවා එළියේ තියෙන දේවල් ගැන. තේරුණාද? හරියට අපි ෆිල්ම් එකක් බලනවා හොඳට මේ කරුවල හෝල් එකකට වෙලා හිතන්නේ ඉතින් ආර දිය ඇල්ලක් තියනවා එළියේ තියෙන දිය ඇල්ලක් කවුද ඉන්නවන්න එළියේ ඉන්න අය නේද? අපි කරන්නේ මොකද්ද? චිත්‍ර වර්ණ සටහන් ටිකක් බල බල කතාවක් හදනවා එළියේ වෙන දෙයක් ගැන. දැන් අපි මෙච්චර කල් ඇහැ පාවිච්චි කරලා තියෙන්නේ ඔහොම නේද? ඇහැ කියන ෆිල්ම් හෝල් එක ඇතුළට ගිහිල්ලා ඉතින් නරඹ නරඹ ඉන්නවා. චිත්‍රපටියක් ලස්සන. කතාව හදන්නේ කවුද? තමන්මයි. නේද? විඤ්ඤාණය. අදහස් ටික. හැබැයි ඒ කතාව හදන්න උදව් වෙන කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලෝ තමයි ඒ ප්‍රත්‍ය වෙන දේවල් කියන්නේ. අපිට මේක ඇත්ත වගේ ඇත්ත කරලා දෙන්න උදව්කාරයෝ ටිකක් ඉන්නවා. පෙරපුරුදු. පෙර ඇසුරු කරපු දේවල් දැන් මේක කන්දක්කේ අයිස් කන්දක් කියලා දැනගත්තේ කොහොමද? කලින් මොකක් හරි විදිහකට දැනගෙන තියෙනවා. ඔහොම පෙනුනොත් නම් ඕක අයිස් කන්දක්, එතන සීතලයි, අරව මේවා ටික පෙර ඇසුරු කරපු. නේද? එතකොට අතීතේ අපි ඇසුරු කරලා තියෙන්නේ ධර්මයක් අහලා නෙමෙයිනේ. ලෝකෙට අයිති දෘෂ්ටියනේ. ඒ වුණ මුලාව තාමත් එකතු කරගෙන තියෙනවා. ඒ මුලාව මෙතෙන්ටත් දාලා දැනුත් මුලා කරනවා. පෙර ඇසුරු කරපු දේවල් ටික, ඉතුරු කරගෙන තියෙන දේවල් ටික ඇදලා ගත්තා. දැන්ගත්තු සතහනට පෙර ඇසුරු කරපු ටිකක් දාලා ඔන්න සංස්කරණය කරනවා. මොකයි සංස්කරණයක් කියන්නේ? එතකොට සංස්කරණය කරන්නේ ඇත්ත ඇති හැටි අමතක කරලා. මේ දකින්නේ සටහනක් කියන එක අමතක කරලා සංස්කරණය කරනවා. එතකොට අවිද්‍යාව ඇත්ත ඇති හැටි දැන් අමතක කරලා. මෙතන ඇත්ත தත්ත්වය අමතක කරලා අපි මුලාවෙන් තමයි සංස්කරණය කරන්නේ. ඒ හදනදී එළියේ තියනවා කියලා විශ්වාස කරනවා. ඔකට තියෙන හොඳම උදාහරණය තමයි දැන් අපිර වටෙනවා කිව්වට අපි පිළිගන්නේ නැහනේ. වතුරට එබෙන බල්ලෙක් ගැන හිතන එක. බල්ලා වතුරට එවිලා බුරනවා නේද? ඇයි බුරන්නේ? තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් අපි දන්නවා ඌ රැවටිලා කියලා නේද? බල්ලෙක් අපිට පේන්නේ නැහනේ වතුරේ. කට අපි බල්ලගෙන් අහුවොත් ඇයි බුරන්නේ කියලා? තව බල්ලෙක් ඉන්නවා කියලා. දැන් ඌ රැවටුනේ ඇයි කියලා හොයාගන්න අහන්න වෙනවා. ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? පේන නිසා. අර ඉන්නේ ඉව ඇවිල්ලා බලන්නේ කියන්න පේන. නේද? දැන් පේනවා කියන එක ඇතුළට යන්න වෙනවා. පේනවා කියන්නේ මොකද්ද? ඇහෙන් සටහනක් හදලා දුන්නා. ආ ඒ සටහනේ නම් ඉන්නවා බල්ලෙක්. එහෙන් හදපුරති බිම්බේ ඉන්නවා බල්ලෙක්. බල්ලෙක් වගේ සටහනක් තියෙනවා. ඕක තමයි විඥානේ දකින්නේ. ඒතර බල්ලගේ විඥානේ ওই සටහන දැකලා ගන්නවා පෙර ඇසුරු කරපු දේවල්. ওই සටහන ඔහොම තියෙනවා නම් ඕක බල්ලෙක්. අනේ චේතනා ටික එනවා දැන් බල්ලගෙන. කලින් දැනගත්තු දේවල් ටිකත් එක්ක දැන්ගත්තු සටහනයි මැච් කරලා එතන හදනවා දැන් චේතනා ටික. සංස්කරණය කරන සංස්කරණය කරනකොට ඔන්න අවිද්‍යාව රිංගනවා. මේ චිත්‍රපටියක් බලනවා කියන එක අමතක කරලා අන්න එළියේ බල්ලෙක් ඉන්නවා. ඌ සැර බල්ලෙක්ද, මෙහෙ අල්ලගන්න ආපු බල්ලෙක්ද, නැත්නම් මට මේ මිතුරු වෙන්න යාළු වෙන්න ආපු බල්ලෙක්ද? නේද? තරහ එකෙක් නම් බුරනවා, නැත්නම් වල් ගෙවනවා. ඒ දෙකම කරන්නේ මුලාවට අහු වෙලා නේද? මුලාවෙන් හදපු ලෝකේ. දැන් ලෝකේ තියෙන්නේ කොහේ කියලාද බල්ලා හිතන්නේ? එළියේ, බාහිරේ, වතුර. ලෝකේ හැදුනේ හිත ඇතුලේ කියලා ඌට පේනවද? ඌට නුවණක් තියෙනවද? නෑ, නැති හින්ද තමයි රැවටෙන්නේ. ඒතර ඇහෙන් දැකලා දැකපු දේ එළියේ තියෙනවා කියලා හිතන එක නේද දැන් ග්‍රැවිටින්? එහෙන් දැකලා හරියට අපි චිත්‍රපටියක් බලන ගමන් ඕක තියෙන්නේ එළියේ කියලා හිතනවා වගේ වැඩක්. නේද? ඒ හින්දා නේද දැන් බල්ලා බුරන්නේ? නෑ, අපිත් කරන්නේ ওই වැඩේ නෙවෙයිද? එහෙන් දැකලා දකින දකින දේවල් තියෙන්නේ කොහෙද ඇහුවාම? එන බුදුහාමුදුරුවෝ කියනවා ඕක එළියේ නෙමෙයි තියෙන්නේ. තමන්තු. ලෝකේ තියෙන්නේ තමන්තු. පේනවද? ඒක නුවණින් හිතනකොට පේනවා. අපි ඇහැ නිසා දැනගත්තු දේවල් කවදාවත් එළියේ තියෙන්න බෑ. මේ හිතේ ඇති වුණ චේතනා ගොඩක් සංස්කරණ. ඒක හදන්න උදව් වුණ කට්ටිය ඉන්නවා. එක්කෙනෙක් අවිද්‍යාව ඇත්ත ඇති හැටි නොදන්නකම. දෙවැනියා විඥාන කියන මේ එළියේ තියෙනවා කියන කතාව විශ්වාස කරන මුලාව. හරි. අවිද්‍යාව ඉන්නවා, මුලාව ඉන්නවා. ඊළඟට ඒවට තණ්හා ඇලෙනවා, ගැටෙනවා. ඔව් පෙර ඇසුරත් උදව් වෙනවා. පෙර මුලාවෙන් අවිද්‍යාවෙන් හදාගත්තු ටිකක් මෙතෙන්ට අරගෙන. හේ. පෙර කරපු සංස්කාර ටිකක් දැන් මෙතෙන්ටත් ගන්න. ඔය ටිකත් එකතු කරලා තමයි තව තව සංස්කරණ කියන්නේ. හරි. හරි කියනවා ඔය අபிසංකාර කියලා. සංකතං අபிසං කරොන්ති इति සංකාරං කියලා. දැන් මේක ආයෙයි තව තව සකස් කරනවා. සකස් කර කර අර එළියට එළිය තියනවා කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ එළියට දානවා. හරියට අර වතුරට එබෙන බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා වගේ දෙයක්. එතකොට බල්ලට කවදාවත් ලෝකෝත්තර දැක්මක් එන්න පුළුවන්ද? බෑ. ඒකට කියනවා ලෝකෙට අයිති දැක්ම කියලා. අපිත් ඒ මට්ටමේ නම් ඇහැ පාවිච්චි කරන්නේ පේන පේන දේ තියෙනවා කියලා හිතනවා නම් එළි මේක ලෞකිකද ලෝකෝත්තරද? ලෞකිකයි. ලෝකෙට අයිති. ඔහොම කරපු හින්දා තමයි මෙච්චර කල් ඉතින් ආවේ ලෝකේ සංසාරේ. මේ ලෝකේ ඇත්ත කියලා පිළි අරගෙන ඒ නිසා තමයි නේද? ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන පිරිසිඳ දකින්න, ආයතන පිරිසිඳ දකින්න නැතුව නිවනක් පණවන්නේ නැහැ. පිරිසිඳ දකින්න කියන්නේ ඇහැට කරන්න පුළුවන් දේ ඒ විදිහටම ඇහැ මොකද්ද කියලා හොඳට නුවණින් දකින්න. මෙහෙම දකින්න කෙනාට ඇහැ කරන මුලාව තේරුම් ගන්න පුළුවන්. හරි. අපි මෙච්චර කල් කළේ මොකද්ද දකින්න දකින්න දේ තියෙනවා කියලා හිතුවා මිසක් ඕක නුවණින් විමසුවේ නැහැ මෙතන වෙන්නේ මොකද්ද කියලා. එතකොට ඔන්න දැන් සම්මා දිට්ඨිය ගන්න නම් කියනවා ලෝකය මොකද්ද, ලෝක සමුදය මොකද්ද, ලෝක නිරෝධය මොකද්ද, මාර්ගය මොකද්ද. නෝක දකින්න කෙනාටයි සම්මා දිට්ඨිය තියෙන්නේ. දැන් පේනවද අර බල්ලගේ උපමාවෙන් බලන්න ලෝකය මොකද්ද? වතුරේ ඉන්න බල්ලා. බල්ලගේ මානසිකත්වයට නේද? එතකොට ඒ බල්ලා හටගත්තේ ඇයි? සමුදය එළියේ බල්ලෙක් ඉන්න හින්දාද නැත්තම් පෙනීම තියෙනවා. පෙනීමයි එතන යෙදුන අවිද්‍යාවයි මුලාවයි සේරම ටික හින්දා ඒ ටික තමයි සමුදේ උනේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාසය. ඒ සමුදේ යෙදුන් නැත්තම් දැන් අපේ ඒ සමුදේ යෙදිලාද ඒ හේතු ටික? වතුරේ නෑ අපිට බල්ලෙක් පිහිටන්නේ නෑ නේද? ඇයි? අර බල්ලගේ යෙදුන සමුදේ නෑ මෙතන. අන්න සමුදේ යෙදුනොත් තමයි බල්ලෙක් කියන්නේ. සමුදේ යෙදුන් නැත්තම් පිහිටන්නේ නැහැ, නිරෝධයි. හට නොගන්න ස්වභාවයට කියනවා නිරෝධය කියලා. සමුදේ තියනවා නම් හටගෙන සමුදේ නැත්තම් නිරෝධයි. නිවන් දකින්න පටන් අරන් සම්මාදිට්ඨි. ලෝකය මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද කියලා ඔන්න දැන් අවබෝධයක් ලැබිලා. ඊළඟට තියෙනවා මාර්ගයේ උපදෝග. ඔය අවබෝධය ගන්න නම් කරන්න ඕන මොකද්ද? ඔන්න සම්මාදිට්ඨිය පටන් ගන්න තැන. ඔතන සම්මාදිට්ඨිය ඊළඟට මාර්ගය. සම්මාදිට්ඨිය අනුව සම්මා සංකප්ප අනිත් එක එනවා. ඒකට එන්නේ ලෝකෝත්තර. දැක්මට අවශ්‍ය දේ. මේ අපි මුලාවෙන් හදාගෙන ඉන්න ලෝකෙන් මිදෙන්න නම් මොකද කරන්න ඕන? නුවණින් දැකලා මාර්ගය. මාර්ගය කියන්නේ ඕක ඉතින් ආයෙ ආයෙ පෙන්වන්න ඕන. දැන් ඒ ඔව් ඒ කල්පනා එන්න සම්මාදිට්ඨිය තියෙන්න ඕන නේද? දැන් ලෝකය මුලාවෙන් හදපු එකක් කියලා දකින්න ලෝකය මොකද්ද කියලා දැනගන්න ඕන. ලෝක සමුදය දකින්නත් ඕන. මේ සමුදය මුලාව යෙදුම් නැත්නම් ওই ලෝකේ නිරුද්ධයි කියලා දකින්න ඕන. තේරුම් ගන්න ඕන දකින්න කියන්නේ. තාම නිරුද්ධ වෙලා නැහැ. විරුද්ධ වුණ දවසට නිවන් දකින්න පුළුවන් ලෝකෝත්තරයි. දැන් එහෙනම් ඒ අවබෝධය ගන්න මොකද්ද කරන්න ඕන? අන්න එයාට මාර්ගය උපදින්න ලෝකෝත්තර මාර්ගය, ලෝකේ ඉක්මවා යන මාර්ගය උපදිනවා. මේ ආයතන වලින් හදපු ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ. ඒකට ආයතන වල මුලාවෙන් මිදෙන්න දැක්මක් නුවණක් ඇති කරගන්න වෙනවා නේද? රැවටෙන රැවටෙන මොහොතට පෙන්වන්න වෙනවා, උතන රැවටිලා උතන රැවටිලා, ඔයක නෙමෙයි ඇත්ත, මෙන්න මේකයි ඇත්ත කියලා පෙන්වන්න වෙනවා හිතට. දැන් ඕක කරන්න ඉතින් රැවටෙන රැවටෙන මොහොතට ඕක පෙන්වන්න නම් මොනවද තියෙන්න ඕන? හොඳ සිහියක් තියෙන්න ඕන නේද? සතිය. සිහිය විතරකුත් මදි. දැන් රැවටුණා කියලා දැනගත්තට රැවටුණේ ඇයි කියලා පෙන්වන්නත් එක නුවණ ප්‍රඥා. ඒකට සතියයි සම්පජන්ය. සම්පජන්ය කියන්නේ නුවණ. සති සම්පජන්ය. ඒ ඔය දෙක නිකන් එන්නේ නැහැ නේ, උත්සාහ කරන්න එක. අන්න වී. තේරෙනවද? ඔය තුනම ඒ දෙන්නවා. ඔය තුන යදන්න ගියාම ඊළඟට පේනවා ඔය කොච්චර කරන්න හැදුවත් හිත දුවනවා. එකක් කරන්න හදනකොට 10ක් විතර ඔළුවට එයි. එතකොට ඔන්න පේනවා මොකේ අඩුවද? සමාධියේ අඩුව. සමාධිය ටිකක් හදාගෙන මේක කළා නම් ඊට වඩා ලේසිද කියලා පේනවා. හරි. ඔන්න සමාධිය අවශ්‍යතාවය දැකලා ඕන සමාධිය හදාගන්න. එතකොට එහෙනම් සමාධිය හදාගන්න කොහොමද? අර ඉස්සෙල්ලා කරපු භාවනා ටික උදව් වෙනවා කියලා එකක් නුවණින් දකින්න. මේ විදිහට කළොත් නම් මගේ සමාධිය හැදෙයි. සමාධිය හැදුනොත් මට මේ ටික බලන්න පුළුවන්. ඒකට සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන දහමක් අහලා. සමාධිය නිකන් හැදුනට මේක පේන්නේ නැහැ. සමාධිය කුමක් සඳහාද කියලා නුවණක් ඇතුවයි ඒක කරන්නේ. දැන් සමාධිය තියෙන කෙනාට ඕක ඇහුණනම් අර බාහියට වගේ බාහිය දිත්තේ දිත්ත මත්තන් කියලා ඇහුණහම දැකීම දැකීම මාත්‍රයක් විතරයි. මේ ෆිල්ම් එකක් බැලුවා විතරයි. ඔය එළිය පණවන්න එපා. එදට දැකීම දැකීම මාත්‍රයක් වුණොත් බාහිය සූත්‍රයේ ඊටු ටික ගොඩක් අය කියවන්නේ. ඊටු ටිකේ මොනවද දන්නා තියෙන්නේ? එවිට බාහිය ඔබ එයින් නොපිහිට දිත්තේ දිත්තමත්සන් වුණොත් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි. එයින් කියනකොට පේනා නේද බාහිරයි කියලා. බාහිර දෙයක් නිසා ඔබ නොපිහිට. හරි. එයින් නොපිහිටන්නේ එහිද නොපිහිට. මම ටිකක් ගැඹුරුයි. හරි. එහි නොපිහිටයි නෑ, එයින් නොපිහිටයි, එහිත් නොපිහිටයි. එතනින් නවත්තන්නේ නෑ. මෙහිත් නොපිහිට. ඔය දෙක අතරත් කොහෙවත් පිහිටන්නේ නැහැ. කවුද පිහිටන්නේ නැත්තේ? බාහිය ඔබ. ඒ කියන්නේ අපේ මට්ටමින් ගත්තා මම. දිත්තේ දිත්ත මත්තන් දැකීම දැකීම මාත්‍රයක් කියලා දැනගත්තොත් බාහිර දෙයක් නිසා ඔබ